ගරු කතානායකතුමනි, මංහිතන්නේ අද අපිට තේරුණා රෝහිත ඇමතිතුමායි කතාවෙන් එතුමාලට ප්‍රශ්නයක් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා හදපු ගෙවල්වල නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කතාවේදී ඉංග්‍රීසි වචනවල තියෙන ගැඹුර. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට හොරකම් කරයි කියන්න බෑ, දූෂණය කරයි කියන්න බෑ, පවුල්වල තමන්ගේ පවුල් සමාගම් පෝෂණය කරයි කියන්න බෑ. ඒ නිසා ඕව තමයි කියන්න තියෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඉතින් අපි හොයලා බැලුවා, ඔය සයන්නෙන් පටන් ගත්තු ගම් විතරක් නෙමෙයි, රයන්නෙන් පටන් ගත්තු ගම් කිහිපයකත් හදලා තිනවා රජිත් ප්‍රේමදාස මැතිතුමා කළුතර පැත්තේ. මොකද්ද? රත්තරංගම කියලානේ. ඔව්, ඒ නිසා ඒවා හදලා තියෙනවා ගොඩක් ගම්. විශේෂයෙන්ම අපි ගරු කතානායකතුමනි, අද අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුව කොහෙද යන්නේ කියලා. අද කෘෂිකාර්මාන්තය කඩාවැටලා තියෙන මොහොතක ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව බලපතල ප්‍රශ්නයක් තියෙනවා. අපිට පැහැදිලිව කියන්න එක්කෝ. මොකද එහෙන් ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා, මෙහෙන් කෘෂිකර්ම ඇමතිතුමා තව ප්‍රකාශයක් කරනවා, අමාත්‍යාංශ ලේකම් තව ප්‍රකාශයක් කරනවා, ඊට අමතරව රාජ්‍ය ඇමතිතුමා තව ප්‍රකාශයක් කරනවා, අර නැනෝ පොහොරගෙන ආපු කවුද මොහාන් කියන හාදයක් තව ප්‍රකාශයක් කරනවා. එතකොට මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කවුද ක්‍රියාත්මක කරන්නේ? අද බරපතල තත්ත්වයක්. අද අපේ රටට ගෙන ආපු අසූචි, එහෙම නැත්නම් අර කක්ක නැවට ඩොලර් රුපියල් බිලියන 1.4ක් ගෙවන්න වෙලා, ඒක බා ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ අපි දන්නේ නැහැ. ඒක බෑවා හෝ නොබෑවා, ඔබතුමාලා කක්ක නැවකට ඩොලර් මිලියන 6.7ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 1.4කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න අවශ්‍ය කටයුතු කරලා, ඊට අමතරව අර නැනෝ පොහොර දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේක බෝලේ පාස් කරනවා, සසේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා බෝලේ පාස් කරනවා, අර මොහාන් පෙර මහත්තයා කියනවා තව කතාවක්. එතුමා කියන්නේ ඔබතුමා එක තමයි කරේ කියලා. අපි දන්නේ නැහැ. හැබැයි මේ අමාත්‍යාංශවල තියෙන වගකීම් බලපුවාම, ගැසට් කරපුවා බලපුවාම, පොහොර සම්බන්ධව තියෙන ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම, මේවා තියෙන සසින්ද රාජපක්ෂ මහත්තයාට. එතකොට ඔබතුමාට මේ ආයතන නැහැ. එහෙනම් මේ කවුද මේ පොහොර ගෙනෙල්ලට සම්බන්ධ වුණේ? මොකද නැනෝ පොහොර නිසා අද ගොවියත් අමාරු වෙලා, අද නැනෝ පොහොර ටික හොදගෙන යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පොහොර අර්බුදයේ හැදුවේ වෙන කවුරුවත් නෙමෙයි, මේ රාජපක්ෂ ආණ්ඩුව. ඒ නිසා මේ පොහොර හොරකමට සම්බන්ධ කවුද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක්කෝ කෘෂිකර්මතුමා ඉන්නවත් නැත්නම් රාජ්‍ය මතුමා ඉන්නවත් නැත්නම් ඔබතුමාලා දෙන්නම නොවන රජයේ වෙනත් ඊට වඩා ප්‍රබල හස්තයක් විසින් මේක ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ පොහොර ප්‍රශ්නය කවුද නිර්මාණය කරේ කියන කාරණේ අපි දන්නවා. මේක හිතලුවක්. ජනාධිපතිතුමා හීනෙන් දක්වපු හීනයක් සැබෑ කරන්න කියලා අද මහකන්නේ ඉවරයි. ඔබතුමාලා දැන් මේක රිවර්ස් කරන්න හදනකොට, හැබැයි අද මහකන්නේ ගොවියා බාගට බාගයක් කුඹුරට බහලා නැහැ, මඩ වැඩ වලට බහලා නැහැ. අද පාරිභෝගිකයාට ගන්න වෙලා තියෙනවා අධික මිලට එළවලු. අද උදේ මම ගිහිල්ලා නාරාහම්පිට එළවලු කීපයක් ගත්තා. මම ගත්තා බෝංචි ග්‍රෑම් 250ක් ගත්තා. ඒක බලලා බෙදලා බලපුවා මේ බෝංචි කරල් දෙකට රුපියල් 6.50ක් කළා තියෙනවා. එතකොට මේ කැරට් ගත්තාම ග්‍රෑම් 250ක් මේ අලේ ප්‍රමාණය බෙදලා ගත්තාම මේ රුපියල් 27ක කැරට් අලයක් මේ තියෙන්නේ, සෙල්ලම් ගානක් නෙමෙයි. එතකොට මේ මාළු මිරිස් කරලට වෙලා තියෙන රුපියල් 17ක්. එතකොට මේ වම්බඩු කරලට වෙලා තියෙන රුපියල් 22ක්, රුපියල් 22ක් වෙලා තියෙනවා. මේ විදියට එළවලු මිල වැඩි වෙලා තියෙන්නේ වැස්ස හින්දා විතරක් නෙමෙයි ගරු ඇමතුමනි, වැස්ස හින්දා විතරක් නෙමෙයි, විශේෂයෙන්ම නෝරැලියේ පින්නත් එක්ක දිලීර නාශක නැති වෙනකොට ඒ වගාව නිරාශ වෙනවා, පොහොර නැති වෙනකොට අස්වන්න අඩු වෙනවා. මේ ප්‍රශ්නත් එක්ක තමයි අද පාරිභෝගිකයාට රුපියල් 1000ක්ක් නැතුව තනි වේලක් කන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. අද කන්න නෙමෙයි ලෙව කන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තත්ත්වයන් නිර්මාණය කරේ වෙන කවුරුවත් නෙමෙයි, ඔබතුමාලා. ඒ නිසා මේකට වග කියන්න ඕනේ ඔබතුමාලා. ඒ වගේම මේ ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා. මේ අයවැයෙන් රුපියල් මිලියන 5000යි වියදම් කරලා තියෙන්නේ, වෙන් කරලා තියෙන්නේ ආයෝජන සඳහා, ආයෝජන කලාප සඳහා. හැබැයි ආයෝජන කලාප බර තොගයක් කියලා දිනවා. කාබනික පොහොර, ඖෂධ, රෙදිපිලි, රබර්, ආනයනික කාර්මික පසු සම්පත්, මේ විදිහට බර තොගයක්. මිලියන 5000 මොනාද මුදල් ලැබුතුමා කරන්න පුළුවන්? මගේ බිංගිරිය අපරාධ සකසුම් කලාපෙට සතයක් වියදම් කරලා නැහැ, වෙන් කරලා නැහැ. ඒකේ මිලියන 1100ක් දැන්ඩ වියදම් කරලා තියෙනවා. ඉතුරු වැඩ කරගෙන සල්ලි ටික නැහැ. ඒ නිසා මිලියන 5000ක් කියන්නේ මහ ගාණක් කියලා ඔබතුමා හිතන් ඉන්නවනම් මේ තියෙන ලේගනෙත් එක්ක මේක හිතලුවක් බොරුවක්. මිලියන 5000ක් කරන්න පුළුවන් කංගෙඩියක් නැහැ. ඒ නිසා ඔබතුමාලා අද තරුණයා අසහනයට පත් කරන රැකියාව විරහිතභාවය වැඩි කරන තත්ත්වයක් තමයි උදා කරලා තියෙන්නේ. විශේෂයෙන් වයස අවුරුදු 65 දක්වා වැඩි කරලා තිනවා විශ්‍රාම වයස. මේකත් එක බරපතල තරුණ අසහනයක් හෙට දවසේ ඇති වුණොත් ඒක පුදුමයක් නෙමෙයි. ඒ නිසා රැකියාව උත්පාදනයේ ඔබතුමාලා වැඩපිළිවෙලක් මේ අයවැයෙන් නිර්මාණය කළා නැහැ.
රැකියා කප්පාදුවක් කරලා තියෙනවා. රැකියාවට තරුණයන්ට තියෙන අවස්ථාව, රාජ්‍ය සේවයට තරුණයන්ට තියෙන අවස්ථාව ඔබතුමාලා අවුරුදු 5කට බ්ලොක් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා රැකියා උත්පාදනයට අවශ්‍ය කරලා නැහැ. හැබැයි කතාවට කියන්නේ බිලිපිත්තක් දෙනවා, බිලිපිත්තක් දෙනවා, බිලිපිත්තක් දෙනවා. මොන බිලිපිතිද? බිලිපිති දුන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමා. එතුමා තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් කර්මාන්තයක් කරනකොට, ඒ ව්‍යාපාරතියක් කරනකොට ඒ නිවාසෙ හිමි පුද්ගලයාට දුන්න උපකරණ කට්ටලයක්, මහානමැසිමක්, පෙදරවරු කට්ටලයක් තමන්ගේ වත්ත ගැවත්තක් කරන්න උදව් කරා. අන්න ඒක තමයි බිලිපිත්තක් දෙනවා කියන්නේ. ඒ නිසා ඔබතුමාලට මෙහෙම වැඩපිළිවෙලක් නැහැ කියන එක අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. දැන් ඔබතුමාලා කියන්නේ හොරකම් ගැන මොනවද? දැන් ඔබතුමාලා හොරකම් ගැන කියනවා. හැබැයි අද ඔබතුමාලා මේ අයවැය ලේඛනය හරහා රුපියල් මිලියන 10ක වාර්ෂිකව මාසිකව තියෙන ටර්න්ඕවර් එකට 105ක් 105ක මං හිතන්නේ අර්ෂමතුමා ටර්න්ඕවර් එක බලනකොට 105ක ටැක්ස් එකක් වදිනවා. 102.5 කියලා කිව්වට වැට් එකට වැඩි ප්‍රමාණයක් එතකොට එනවා. මොකද ටර්න්ඕවර් එකට ගන්නකොට දෙපැත්තට යනකොට 105ට කඩාසන්න ප්‍රමාණයක්. රුපියල් මිලියන 10ක් කියන්නේ මහ ගණන් නෙමෙයි, මාසෙකට මේ ව්‍යාපාරිකයෙකුට. ඒ කියන්නේ ලක්ෂ 50ක චෙක් එකක් මාරු කරුවොත් ඒක අනිත් පැත්තට ගේනකොට මිලියන 10 ඉවරයි. එතකොට මේ වගේ විශාල ප්‍රමාණයක් මතින් බිලියන 1140ක් උපයා ගන්න උත්සාහ කරනවා. ඔබතුමාලා සජාඩ් මෞජුට්ට බිලියන 35ක් උපයා ගන්න හොරකම් කරන්න දීලා අර මධ්‍යම ප්‍රමාණ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක්ගේ සූරකන කනවා. ඒක තමයි ඇත්ත. ඔබතුමාලා සුදු ලුවන් වලින් ව්‍යාපාරිකයෙක්ට හොරකම් කරන්න දීලා, ඇන්ටිජන් වලින් හොරකම් කරන්න දීලා, PCR එකෙන් හොරකම් කරන්න දීලා මේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ගෙන් 2.5ක් පෙන්නලා 105ක ටැක්ස් එකක් ගන්නවා. මේක සාධාරණද? මේක සාධාරණද කියලා අහනවා. මොකද අද ව්‍යාපාරය වැඩිලා තියෙන්නේ, අපේ ප්‍රදේශයේ බිත්තර කර්මාන්තය වැඩිලා තියෙන්නේ. මොකද හේතුව? අද අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ, බඩේරුකු නැහැ, අනිත් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගෙන්න ගන්න විදියක් නැහැ, අවශ්‍ය දේවල් ටික නැතුව. ඒ නිසා පැහැදිලිවම අද රටේ කර්මාන්ත කරණයට ඔබතුමාලා ශක්තියක් දෙනවා. නේද? කර්මාන්ත කඩා වැටෙන ව්‍යාපාරිකයා වටන ප්‍රතිපත්තියත් අනුගමනය කරමින් ඉන්නේ. ඒ වගේම ඔබතුමාලා දේශීය කර්මාන්ත ගැන කතා කරනවා. හැබැයි දේශීය කර්මාන්ත විතරක් නෙමෙයි, අපේ සේවාර්ථිකය, අපේ සේවාර්ථිකය තමයි මම හිතන්නේ කර්මාන්ත වලට වඩා අද අපේ රටේ බූස් පීඩීමත් එක විතරම වටින්නේ. ඒ සේවා ආර්ථිකයට ශක්තියක් දෙන වැඩපිළිවෙළක් තියෙනවද? අපි අපේ ආණ්ඩුව කාලේ හැදුවා නැෂනල් ස්පෝර්ට්ස් ස්ට්‍රැටජි එක. අපේ ආසත්තුමා දන්නවා. ඒවා ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් තියෙනවද? ඒවට කිසිම වැඩපිළිවෙළක් නැහැ. වෙල්නස් ටුවරිසම්, මේ වගේම බෝඩ් බිල්ඩින්, ඒ වගේම IT ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්න අපි වැඩපිළිවෙළක් කරා. ඒ එකකටවත් ශක්තියක් මේ අයවැයෙන් දීලා නැහැ කරකොතා නැහැ එකතුණි. ඒ නිසා අපිට පේනවා පැහැදිලිවම මේ අයවැය පැහැදිලිවම බැසිල් රාජපක්ෂ මහත්තුමාගේ හිතලුවක් විතරයි. බැසිල් රාජපක්ෂ මහත්තයා එනකොට මේක ලොකුව මොළ 7කින් මාර වැඩ කොටක් කරන්න කියලා. මම නම් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඔබතුමාට මොළ 7ක් නෙමෙයි තියෙන ඉඩාරක් තියෙනවා. ඔබතුමා 20 වෙනි සංශෝධනයේට මේ පාර්ලිමේන්තුවේ 151ක් මොළ ගිල්ල කෙනෙක්, 151ක් මොළ ගිල්ලලා තමයි ඔබතුමාගේ දිත්තපරෝෂභාවය අවෝසි නොකර මේ පාර්ලිමේන්තුවේ නගන්න රටක විවස්ථාවක් වෙනස් කරගත්තු කෙනෙක්. ඒ නිසා ඔබතුමාලා මොළ 7 කෙනෙක් නෙමෙයි, මොළ 151ක් තියෙන කෙනෙක් විදිහට තමයි මම හඳුන්වන්නේ. එහෙනම් මොකද 151ක් ගිරලා ඒ 151 මොළ නැති ආදෝ ටික තමයි පිටිපස්සෙ හිටන් ඉන්නේ කියන එක මම මතක් කරනවා. එහෙනම් මොළයක් නැති අය දැන් අඬනවා. ඒ නිසා පැහැදිලිවම ගරු කතානායකතුමනි, අපිට නම් තියෙන ලැජ්ජාවක්. ඒ වගේම කනගාටුවක්, දුකක්. දැන් අපි කවදාවත් මම අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියනවා මේ 69 කතාව කියන්න එපා. මොකද මේ 169ක් මිනිස්සු ඡන්ද දෙන විශාල විශ්වාසයකින්. අපිට මතකයි අපේ ප්‍රදේශවල අපි දන්නා තරුණයෝ කිව්වා, හොඳට මතක තියාගන්න, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආපුවාම ඒ පවුල එකට වන්න නටන්න දෙන්නේ නැහැ, බැසිල්ලට නටන්න නම් වෙන්නේ නැහැ, නාමල්ලට, චිචිලට, සුචුලට නටන්න නම් වෙන්නේ නැහැ. එතුමා දක්ෂ නායකයෙක් වෙනවා කියලා කිව්වා.
ඊට
පස්සේ අපිටත් හිතුණා මේක. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මොකද්ද කරු කතා නැගතුමනි වෙලා තියෙන්නේ? අද ගමකට යන්න පුළුවන්ද? මෙතන 151ක් ඔබතුමාලා තියාගෙන ඡන්දි වෙන්න පුළුවන්. ඔබතුමාලා ගමන ගිහිල්ලා අද රැස්වීමක් කරන්න පුළුවන්ද? ඔබතුමාලට පුළුවන් නම් තියන්න. ගිහිල්ලා කමර කල්ල කතා කරන්න. ඔබතුමාලා වෙලෝනවා. ඔබතුමාලට යන්න බෑ ගමට. ඔබතුමාලා ඡන්ද සිටිය මකුලලා, අද පළාත් සභා සිටිය මකුලලා, ප්‍රාදේශ සභා සිටිය මකුලලා. අද මෙතන ඉන්න මන්ත්‍රීවරයෙක්ම කිව්වා අපි පළාත් සභා ඡන්ද තියන්නේ නෑ, ප්‍රාදේශ සභා ඡන්ද තියන්නේ නෑ, අපි අවුරුදු එකමාරකින් මහමැතිවරණයටම යනවා කියලා. ඒ මොකද එහෙම කියන්නේ? ඔබතුමාලට වෙන විකල්පයක් නෑ. ඔබතුමාලට මැතිවරණ සිටිය මකුලන වැර වෙන විකල්පයක් නැති වෙන තමයි අපි අභියෝග කරනවා පුළුවන් නම් 2022 ඡන්දයක් කියලා වෙන්නන්න අපේ සමග ජන බලවේගය දිනන හැටි
කරන හැටි
වෙන්නන්න කියලා ඕනම
ඡන්දයක් එක විනාඩියයි
ගරු කතා නැකතුමනි මට තත්පර දෙකක් දෙන්න අවසන් කරන්න ඒ නිසා ගරු කතා නැකතුමනි මේක තමයි ඇත්ත පළාත් සභාව මැතිවරණය තිරන අපේ පාර්ලිමේන්තුවේ 7 දෙනෙක් සූදානමින් ඉන්නවා මේ පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා පළාත් සභාව ජයග්‍රහණය වෙනුවෙන් කැපෙන්න කියන එක මතක් කරනවා ඒ නිසා ගරු කතා නැකතුමනි අද මේ ආර්ථික කඩාවැටීමට හේතුව වෙන මොකුත් නෙමෙයි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් ඒ වගේම වැරදි තීන්දු ඔබතුමාලා දා ශ්‍රී ලංකා න්‍යායලයින් එක එමිරේට්ස් එකෙන් ගලවලා ගත්තාට පස්සේ රුපියල් බිලියන 3,9558ක් පාඩු වෙලා තියෙනවා කවුරු කතා නැගතුණි මේ කාගේ සල්ලිද අපේ අහිංසක ප්ලේන් එකක් දැකලා නැති මෙතන ඉන්න නම් සේරම ප්ලේන් වල ගිහිල්ලාදී අහිංසක ප්ලේන් එකක් දැකලා නැති මිනිහගේ කරමතත් රුපියල් 14,070ක බදු වරක් පඩවලා තියෙනවා කවුරු කතා නැගතුණි ඒ නිසා මේවා ගැන කතා කරන්න ගියොත් අද ආර්ථිකයේ කඩාවැටලා තියෙන වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාලා කරපු අසාර්ථක ව්‍යාපෘති සහ වැරදි තීන්දු ඉඳ
තමයි ඔබතුමායි කාලය අවසානයි ඒ නිසා කවුරු කතා කරන්න
මම අවසන් කරනවා
මට
තත්පරයක් දෙන්න
ගරු
කතා නැගතුමනි
අපිට
මතකයි ඡන්ද කාලේ මෙතුමා
ඔබතුමායි කාලය අවසානයි මුදල් ලැබතුමා
ගරු කතානායකතුමනි
නිසා
විවාදය අවසන් කරමින් මට කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා මුලින්ම ඉතා පුළුල් පරාසයක් ආවරණය කරමින් විවිධ අංශවලින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ වගේම විවිධ ශ්‍රේෂ්ඨවල නියලි සිටන අය ඒ වගේම පශ්චාත් අයවැය සාකච්ඡාවලදී මතු කරපු කරුණු පිළිබඳව සැලකිල්ලටගෙන ඉදිරි කාලයේදී විශේෂයෙන් මුදල් නීති පනත ආදායම් බදු පනත සහ චක්‍රලේඛන උපදෙස් සකස් කිරීමට බලාපොරොත්තු වෙන බව මම සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ අයවැය ලේඛන විවාදය තුළ ඒ ඉදිරිපත් කරපු කාරණා පදනම් වුණේ මගේ අයවැය ලේඛනයේ කොටස් කීපයක් තිබුණා මුලින්ම අපි පෙන්වලා දුන්නේ අපිට රටක් හැටියට ජනතාවක් හැටියට අපි සතුව තියෙන ශක්තියින් ඒ වගේම මම පැහැදිලි කරා අපිට තියෙන අභියෝග ඒ අභියෝග තමයි විපක්ෂය විසිනුත් ඉදිරිපත් කරේ ඒ වගේම මගේ අයවැය ලේඛනයේ අයවැය වියදම් හා ආදායම් යෝජනාවලට අමතරව යම් යම් ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරා ඒ ප්‍රතිපත්ති යෝජනාවල ඇතුළත් වූ කරුණු පිළිබඳව ඉදිරි කාලයේදී තවදුරටත් සාකච්ඡා කරලා ඒවා ක්‍රියාත්මක කළ යුතු නිසයි අපි ඒවා ප්‍රතිපත්ති හැටියට යෝජනා කරේ ඒ නිසා මෙහිදී ඉදිරිපත් වෙච්ච යෝජනා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම යෝජනා ඉදිරි කාලයේදී අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයත් අපි රජයත් සලකා බලලා ඒවායේ අවසානයේ තීන්දුව ගනු ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් පිළිබඳව මගේ 5-4-9 කියන යෝජනාවේ සඳහන් වෙන විදිහට රාජ්‍ය සේවයේ තියෙන වැටුප් විෂමතාවයන් ගැලපීම සඳහා අපි විශේෂයෙන් මම යෝජනා කරා මේවා ඉවත් කර නව වැටු ව්‍යුහයක් ඇති කිරීමට කටයුතු කරන බව යෝජනා කරා එනිසා ජාතික වැටුප් කොමිෂන් සභාවට මේ වෙනකොටත් විවිධ අවස්ථාවලදී අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අගමැතිතුමා සහ ඒ විෂය භාර ඇමැත්තවරු ඉදිරිපත් කරපු යෝජනා ඉදිරි කාලයේදී අපි ජාතික වැටුප් කොමිෂන් සභාවට දමලා ඉදිරිපත් කරලා එම කටයුතු කිරීම විශේෂයෙන් මම මෙදී සඳහන් කරන්න ඕන මේ වෙනකොටත් අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක සලකලා ඒ වැටුප් සංශෝධන ඇතුළත් කරන බව මේ අවස්ථාවේදී සඳහන් කරනවා. විශේෂයෙන්ම ඒ වගේම අපි දැනට මුහුණ දීලා තියෙන අභියෝග අතර අපි දන්නවා අපේ විදේශ විනිමය ගැටලුව පිළිබඳව අපි ඉදිරිපත් කරපු විසඳුම් වලට අමතරව විපක්ෂෙනුත් අලුත් යෝජනාවක් ඉදිරිපත් වුණේ නැති වුණත් ඒවා පිළිබඳව තවදුරටත් අවධාරණය කරා. ඒ විශේෂයෙන්ම සංචාරක අපනයනය විදේශ රැකියා හා ආයෝජන පිළිබඳව සඳහන් කරා. ඒවා ඉදිරියට ශක්තිමත් කිරීම සඳහා දැනට බාධාවක් වෙලා තියෙන අනවශ්‍ය නීති සරල කිරීමටත් ඒ සඳහා දිය හැකි දිරිගැන්වීම් ඉදිරි කාලයේදී ලබා දීමට අපි කටයුතු කරන බවත් ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ අංශ හතර දිරිගැන්වීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත් කරනු ඇතේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහන් කරා විශේෂයෙන්ම මෑතකදී ඇති වූ වර්ෂාපතනය සමග එළවලු පළතුරු වගාවන්ට සිදු වී ඇති හානිකර තත්ත්වය තුළ වෙළඳ පොලේ සැපීම අඩාල වී තිබෙන අතර එම ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා. උද්දාගමන වේගය එම නිසා වැඩිවනු ඇති ඇයි අපි අපේක්ෂා කරනවා. එබැවින් වර්ෂාව නිමවීමෙන් පසු නිමවීමත් සමගම වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස තුන දෙක තුන තුළ එළවලු පළතුරු බිත්තර කුකුල් මස් මාළු කරවල ආදී වෙළඳ පොලේ සුලභ කිරීමට ප්‍රමුඛත්වයක් දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරන්නේ අපි මේ වියදම් යෝජනා ගෙනීමේදී විශේෂයෙන්ම අපි අධ්‍යාපනයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අවධානය යොමු කරා. වගේම මේ කොවිඩ් උවදුර නිසා බලපෑමට ලක් වූ අසාධාරණ හෝ එහෙම නැත්නම් වැඩිම බලපෑම් වූ පිරිස් ගැන සඳහන් කරා. නමුත් යම් කොටසක් සඳහන් කරන්න බැරි වුණා නම් ඒ සෑම අංශයකටම මේ කොවිඩ්-19 වසංගත හේතුවෙන් බලපෑමට ලක් වූවන් සියලු දෙනාටම සංචාරක ක්ෂේත්‍රයේ හෝ වෙන ඕනම ක්ෂේත්‍රයක ඉන්න සියලු දෙනාටම සහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම අපේ ජනතාවගේ ප්‍රධාන යටිතල පහසුකම් දියුණු කිරීමට විශේෂයෙන් සෑමට විදුලිය දීමේදීත් ඒ වගේම ඒක තව පුළුල් කරලා පානීය ජලය සහ මාමාර්ග සහ නිවාස කියන අංශවලට මේ වර්ෂයේ අපි අවධානය යොමු කරන බව විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ තුලින් අපේ ගමේ ඉන්න ජනතාවට වැඩි සේවයක් මේ රටේ වැඩි ජනතාවක් ඉන්නේ ගමේ ඒ සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ලබා දෙන බව මෙහිදී සඳහන් කරනවා. විශේෂයෙන්ම ඒවා කොළඹ ඉන්න සීතල කාමරවල ඉඳගෙන තීන්දුව ගන්නේ නැතුව අපි ගමට මේ කටයුත්ත බාර දීලා තියෙන බව සඳහන් කරනවා. මේදී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල නියෝජනය කරන මහජන මන්ත්‍රීවරු සඳහන් කරා උතුරු නැගෙනහිරට විශේෂ යෝජනාවක් මේ අයවැයෙන් සඳහන් කළා නැහැ කියලා. අපි පැහැදිලිව කියනවා අපේ මේ මුළු ශ්‍රී ලංකාවම අපි හිතන්නේ අපේ එක රටක් බව සඳහන් කරන්න ඕන. අපි අයවැයේදී සෑම ග්‍රාම සේවකව අසන් 14,021 පළාත් පාලන කොට්ටාස 4,917 උතුරු නැගෙනහිර ඇතුළුව මේ සියල්ලටම එකම විදිහට අපි මුදල් වෙන් කර බව සඳහන් කරනවා. ඒක ජාති කුල ආගම් ප්‍රදේශ හෝ පක්ෂ භේදයක් සැලකුවේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මම සඳහන් කරනවා. මම ගේ ගමවන මැදමුල්ල 399ටත් මිලියන 3යි දුන්නේ. අනිත් හැම කෙනෙක්ගේම තමුන් ඉපදිච්ච ඒ සෑම ග්‍රාම සේවකයන් සියල්ලටම එක විදියට දීලා තියෙන්නේ. ඒ නිසා අපි මෙහි සඳහන් කරනවා. නමුත් අපි දන්නවා මේ සමහර ප්‍රදේශවල පසුගාමි ප්‍රදේශ තිබුණා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිමාගේ කාලයේදී පසගාමි නැත්නම් ලැගින් රීජන් හැටියට සලකපු උතුර සහ නැගෙනහිර විශේෂිත ව්‍යාපාර නැත්නම් සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කරපු නිසා තමයි නැගෙනහිර නවෝදය උතුරු වසන්තය යටතේ අද ඒ ප්‍රදේශ රටේ අනිත් ප්‍රදේශ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ. ඒක නිසා තමයි නැගෙනහිර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ පවා පාලම් පාරු 17ක් තිබුණා. මේ අම්පාරේ පටන් ගත්තම පුල්මුඩේ දක්වා අද ඒ පාලම් 17 පාරු 17 වෙනුවට හොඳ වර්ගයේ හොඳ පාලම් හැදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලයට පුළුවන් වුණා. ඒ වගේම ඔබ දන්නවා යාල් දේවිය ගියේ නැහැ උතුරට නැවත යාවනේට යාල් දේවිය ගෙනිච්චේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කියන එක අපි කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි එදා ඕම් වවුනියාවෙන් එහාට විදුලි බලය තිබුණ නැහැ. චම්පික ඇමතිතුමාට මතක ඇති එතුමා විදුලි බල ඇමතිවරයා හැටියට ට්‍රාන්ස්මිෂන් ලයින් එක චුන්නාගම් දක්වා ගෙනියලා චුන්නාගම් ඇතුළු මුළු පැය 24ම 365 දවසම විදුලිය දෙන විදියට උතුරටත් විදුලි බලය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඒක නිසා අපිට ඡන්ද ලැබුණද නැද්ද කියන එක නෙවෙයි, අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි, අපි සියලු දෙනාටම එක වගේ සලකන බව අපි ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අවසන් කිරීමට මත්තෙන් මේදී
අද කටයුතු බාද දින කටයුතු අවසන් වෙනතුරු කාලය ලබා දෙන්න ස්වභාවිකවද
විනාඩියක් අපි කියනවා. යම් විදියකින් අපි බැඳුම් කර වංචාවේ මුදල් රාජසන්ත කරා වගේ තව යෝජනා තියෙනවා නම් මෙතනින් සඳහන් වුණා ඒවා නීතියානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවරගන්න සියලුම දේවල් ඔබ පාර්මේන්තුවට එනවා. එයිදී අපිට ඡන්ද දෙන්න ඔබලත් ඒකට අත උස්සන්න කළා. අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමුයි කියලා ඉල්ලමින් මම නිහඬවම ගොවිසුතුති.
විස්සයි විස්ස විසර්ජන පනත් කෙටුම් පත දෙවනවර කිවීම සභාව එකඟද? කරුණාකර සියලුම මන්ත්‍රීවරු ඉඳගන්න තමන්ගේ ස්ථානවල දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීවරු සියලු දෙනාම නම තමන්ගේ නම නිවැරදිව ලකුණු වෙලා තියෙද කියලා බලන්න පූර්ව දිහා.
Thank you.
ආණ්ඩු පක්ෂයේ ඡන්දය පාවිච්චි කරන්න නිවැරදිව බැරි වුණු මන්ත්‍රීවරු නැගිටින්න කරුණා කළා. නෑ, විරුද්ධ පක්ෂයේ ඒ ප්‍රශ්නයට මුහුණ දෙන මන්ත්‍රීවරු ඉන්නව නම් නැගිටින්න. රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා ඡන්දය පාවිච්චි කරන්නේ කොයි ආකාරයෙන්ද? විරුද්ධයි. සරත් ෆොන්සේකා මැතිතුමා විරුද්ධයි. තවත් ඉන්නවද? සම්බන්ධන් මැතිතුමා
இல்லை.
තවත් ඉන්නවද? වීරසේන මන්ත්‍රීතුමා හරි, ඡන්දය පාවිච්චි කර අවසානයි.
දෙවන වර කිරීම සම්මතයි.
Order, please. විසර්ජන පනත් කිටුම් ප්‍රද දෙවෙනිවර කියවීම පක්ෂව ඡන්ද 153යි. විපක්ෂව 60යි. විපක්ෂව 60යි. යෝජනාව සම්මතයි. දැන් සභාව පල්තැවීමේ යෝජනාව සභානායකතුමා.
නොවැම්බර් 23 වෙනි දින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල්තැවී සිටියා යෝජනා කරනවා.
හරි.